හොඳයි, අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සතර සටිපට්ඨානේ කායානුපස්සනාව කියන තථාගත දේශනාවේ හතරවෙනි කමඨාන වන නිර්වාණ කමඨාන් ධර්මය. අපි දන්නවා සතර සටිපට්ඨානේ කායානුපස්සනාව කියලා කියන්නේ ඕනම කෙනෙකුට පාසුවෙන් වඩන්න පුළුවන් භෞතික නාම රූප වලින් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ධර්මතාවයක් තමයි තථාගතයන් වහන්සේ මේ කායානුපස්සනාව තුළින් දේශනා කරන්නේ. මේ කායානුපස්සනාව කියන ධර්මතාවය අපගේ ජීවිත කාලය පුරාම පවතිනා වූ ධර්මතාවයක්. අපි කටයුතු කරන සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම මේ කායානුපස්සනාව සම්බන්ධ වී පවතිනවා. අද අපි විශේෂ අවධානම යොමු කරන්නේ දීගං වා අස්සසාමීති සික්කති කියන මේ දීර්ඝ උස්ම ආ කෙටි උස්ම පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරන කමඨාන් ධර්මය. අපි ජීවත් වීම පිණිස ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මේ ජීවත් වීම පිණිස කරන ආස්වාසය ප්‍රාස්වාසය අරගෙන බලනකොට මේ ආනාපාන සතිය තුළ විශාල ධර්මතාවයක් පවතිනවා. ආස්වාසය ප්‍රාස්වාසය නැවතුනොත් ජීවිතේ නැති වෙනවා. එහෙනම් ජීවත් වීම පිණිස අපි යම්කිසි දෙයක් ආස්වාස කළ යුතුයි, යම්කිසි දෙයක් ප්‍රාස්වාස කළ යුතුයි. එහෙනම් ඉපදීම පිණිස සසරේ පැවැත්ම පිණිසත් ආස්වාස කළ යුතුයි, ප්‍රාස්වාස කළ යුතුයි. තථාගතයන් වහන්සේ මේ දීර්ඝකාලීන උස්ම කෙටිකාලීන උස්ම කියන මේ ආනාපාන සති කමඨාන තුලින් විශාල ධර්මතාවයක් ලෝක සත්‍යයට දේශනා කරනවා. ඒකේ තියෙන සරල කාරණාවක් තමයි අපගේ ආයතන අය තුලින් ආස්වාසයක් ප්‍රාස්වාසයක් සිදු වෙනවා. මේ ආස්වාස ප්‍රාස්වාස කටයුත්ත දීර්ඝකාලීනව සිදුවෙන අවස්ථාවකුත් කෙටිකාලීනව සිදුවෙන අවස්ථාවකුත් දීර්ඝ කාලයක් පවතින කර්මයකුත් කෙටිකාලීනව පවතින කර්මයකුත් අවෝසි කර්මයකුත් කියන තුන් ආකාර කර්ම නිර්මාණය වීමක් පවතිනවා. මේක කායේ කායානුපස්සේ විහෙරති, මේක කයට අනුව නිරෝධගාමිනී පටිපදාව තුළින් දකින්න පුළුවන් නම් මේ ආනාපාන සති භාවනාව තුළින් මේ ආස්වාස ප්‍රාස්වාසය තුළින් එයාට පුළුවන්කම තියෙනවා ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්න. එහෙනම් අපි කල්පනා කරලා බලනකොට සතර සටිපට්ඨානේ කායානුපස්සනාව කියන ධර්මතාවය කොච්චර වැදගත්ද කියලා බැලුවොත් මේ දීර්ඝ උස්ම කෙටි උස්ම කියන ධර්මතාවය මේ කය පුරාම පවතින ධර්මතාවයක්. අපි මේ ඇස් දෙකෙන් යම්කිසි දෙයක් බලනකොට ඒ රූප අපගේ ඇස්වල දීර්ඝකාලීනව පවතින, කෙටිකාලීනව පවතින, මද වේලාවක් පවතින කියන තුන් ආකාරයක ස්වરૂපයක් ගන්නවා. ඒ තමයි දැන් අපි යම්කිසි රූපයක් දැක්කා, ඒ රූපය අලංකාරයි, ඒ රූපය ප්‍රියමනාපයි කියලා කියනකොට අවුරුදු ගාණක් ගිල්ලත් අපට ඒක අමතක වෙන්නේ නැහැ. සමහර සිදුවීම් තියෙනවා පුංචි කාලේ වෙච්ච සිදුවීම්, ඒ සිදුවීම් පුංචි කාලේ වුණත් අපට ඒක අමතක කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඒක අපගේ මතකයේ රැඳිලා නැවත නැවත මතක් වෙලා අපේ මුළු ජීවිත කාලය පුරාම ඒක මතකයේ රැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි සමහර දේවල් දැක්කාම ඒක ටික වෙලාවක් මතක තිබිලා ඒක අමතක වෙලා යනවා. ඒ කියන්නේ ඒකේ ආයස කොටයි කියන එක. ඒ වගේම තමයි සමහර දේවල් දැක්කා දැක්කා පමණයි ඒකේ කිසිම මතකයක් නැහැ. එහෙනම් වීදියේ ගමන් කරනකොට ගොඩාක් ගස්කොළන් අපට පේනවා, ගොඩාක් දේවල් අපට දැනගන්න ලැබෙනවා. ඒ කිසිම දෙයක් දීර්ඝකාලීනව රැඳෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම පෙනිපෙනී ඈතට විසිරිලා යනවා. එහෙනම් දීර්ඝකාලීනව රැඳෙන ක්‍රමවේදය, මධ්‍යම කාලීනව රැඳෙන ක්‍රමවේදය, කෙටිකාලීනව රැඳෙන ක්‍රමවේදය කියන මේ ධර්මතාවය අරගෙන බලනකොට මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වෙන්නේ නැති ප්‍රධාන හේතුවත් මේකමයි. එහෙනම් අපි මේ දැසින් දකින සෑම නාමයක් රූපයක් තුළ ලෝභයක්, ద్వේෂයක්, මෝහයක් කියන ධර්මතාවයන් පවතිනවා. එහෙනම් ඒවා අපේ විඥානයත් එක්ක සම්බන්ධ වෙලා දීර්ඝ කාලිනව පවතිනවා, කෙටි කාලිනව පවතිනවා. ඒ නිසා ඇතිවෙන කර්මය පිළිබඳව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කායේ කායානුපස්සී විහෙරති කියලා. එහෙනම් අපි යම් කිසි දෙයක් දැක්කාම ඒ දැකපු දේ තුළින් ඇති කරගන්නා වූ කර්මය මේ ඇසට සාපේක්ෂව චක්ක ප්‍රසාදය තුළ කොච්චර කාලයක් පවතිනවද, කොච්චර කාලයක් මේක පවත්වාගෙන යනවද කියන ධර්මතාවය භාග්‍යවතුන් වහන්සේ මේ සතර සටිපට්ඨානය තුළ කායානුපස්සනාව කියන ධර්මතාවය තුළින් දේශනා කරනවා. එහෙනම් අපි මේ ආයතන අයතුලින් කර්ම හදනවා. ඒ කර්ම හැදෙන නිසා ඉපදෙනවා. ඉපදිච්ච හේතුව කරන කොටගෙන දුක් විඳිනවා. එහෙනම් මේ සංසාරේ හැමදාම දුකට හේතුවක් හටගත්තා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි ආයතන අයතුලින් කර්ම නිර්මාණය කිරීම. අපි යම්කිසි කෙනෙකුට කතා කරලා කර්මය ගොඩනගන්න කියලා කිව්වොත් එයාට කර්ම ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අය නැත්තම් එයාට කර්ම නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි තවත් කෙනෙකුට කතා කරලා අකුසලයක් කරන්න කියලා කිව්වාම ඒ අකුසලයට කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඇසකන දිව නාසය සමසිත නැතුව. එහෙනම් මේ ලෝකේ හොඳ දේවල් කරන්න, නරක දේවල් කරන්න ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අය ඕනේ, උපයෝගී කරගන්න ඕනේ. එහෙම නැතුව අපට මේ ලෝකේ කවදාවත් කර්මයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ කර්ම නිර්මාණය වෙනකොට ක්‍රම දෙකකට නිර්මාණය වෙනවා. එකක් තමයි දීර්ඝ කාලීනව පැවතෙන කර්ම, කෙටි කාලීනව පැවතෙන කර්ම, අවෝසි වෙන කර්ම කියන එක. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ සතර සටිපට්ඨානේ කායානුපස්සනාවේ හතරවෙනි කමඨාණක් වශයෙන් කායේ කායානුපස්සී විහෙරති දීගං වා අස්සසාමීති සික්කති කියන තථාගත පණිවිඩය තුළින් ලෝකයාට ගැඹුරු ධර්මයක් දේශනා කරනවා. එහෙනම් මේ කමඨාන මේ සතර සටිපට්ඨානය තුළින් අපි අරියත් බෝධිය දක්වා වඩනවා නම් අපි කොහොමද වඩන්නට ඕනේ? මේ ඇස් දෙකට පේන සෑම රූපයක් ගත්තාම ඒ සෑම රූපයක් තුළම ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් ඒ හැම දෙයක්ම මේ විඥාණයට සාපේක්ෂ ධර්මතාවයක්. අපි හිතනවා අපි ලස්සන දේවල් දැක්කාම ආස වෙනවා, ලෝභය අටගන්නවා, කැත දේවල් දැක්කාම තරහා යනවා, ද්වේෂය අටගන්නවායි කියලා. මේ නාම රූපවල කිසිම දෙයක ලෝභ, දේශ, මෝහ, රාග මොකවත් නැහැ. ඒ හැම දෙයක්ම තැම්පත් වෙලා තියෙන්නේ අපේ සිත නම් වූ විඥාණයේ. එහෙනම් සංසාරයේ ඉපදිලා අපි ගොඩාක් ලෝභයේ වැඩි යනම් ඒ ලෝභය වඩපු නිසා අපේ විඥාණය පුරාම පවතින්නේ ලෝභය. දකින දකින හැම දෙයක්ම ලෝභානුකූලව පේනවා. එහෙනම් විඥාණයට අපි සසරේ හැමදාම ද්වේෂය ප්‍රගුණ කළා නම් මේ දකින දකින හැම දෙයක් තුළින්ම ද්වේෂය අපට පේන්නේ. එහෙනම් විඥාණයට අපි රාගය පුරුදු කළා නම් දකින දකින සෑම සත්‍යයක් පිළිබඳව, නාම රූප වස්තුවක් පිළිබඳව රාගයයි අපට පේන්නේ. එහෙනම් අපි මොනවද තැම්පත් කරගෙන තියෙන්නේ? ඒ දේ තමයි අපට පේන්නේ, අපට ඇහෙන්නේ, අපට දැනෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තාම කැඳ හදාගෙන ආපු මුට්ටියකට ඇස් දෙක පියාගෙන ඇඳක් දාලා ගත්තත් ඒ ඇඳට එන්න ඕනේ කැඳ මිසක් බත් වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව මුට්ටිය පුරා තියෙන්නේ කැඳ නිසා. එහෙනම් මොන විදියට ගත්තත් ඒ මුට්ටියෙන් එළියට එන්නේ සම්පූර්ණයෙන්ම කැඳ පමණයි. ඒ වගේම තමයි මුට්ටිය පුරාම බත් වියලා තිබ්බාම අපි ඇඳක් අරගෙන කොයි ආකාරයට ගත්තත් කැඳ එන්නේ නැහැ. ඒ ඇඳ පුරා එන්නේ බත්. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කුම්භෝපමං කායේ මං තපෙත්වා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ බඹයක් විතර උස තියෙන කය මැටි බඳුනක් වැනිය කියලා. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කය තුළ අපි ලෝභය පුරවාගෙන තියෙනවා නම් දකින දකින සෑම නාමයක් රූපයක්ම ලෝභකමින් පේනවා. මේ බඹයක් විතර උස තියෙන කය ද්වේෂයෙන් පුරවලා තිබ්බාම දකින දකින හැම දේ තුළින්ම තරහා යනවා. අපි සමහර කට්ටියට කියනවා හරියට තරහා යනවා, අරස සමාරු තියනවා, දන්නේ නැහැ මේ මනුස්සයාට මෙච්චර තරහා යන්නේ, පොඩ්ඩක් අරෙන්ද බෑ නයා වාගේ නිතරම පෙනේ පුප්පනවා කියලා. ඇයි එහෙම කියන්නේ? එයා මේ සංසාරේ හැමදාම ද්වේෂය වෛරය ප්‍රගුණ කරලා එයාගේ විඥානයේ පුරාම තියෙන්නේ ද්වේෂය වෛරය. එහෙනම් අපි දන්නවා අපේ හත්වලට තෙල් තවරාගෙන නිතර නිතර තෙල් මේ අද්දකින් පරිහරණය කරලා කොච්චර මේ අත පිරිසුදට ඒදුවත් ඉඹලා බැලුවාම තෙල් සුවඳ එනවා. එහෙනම් මේ තෙල් මේකට කාවැදිලා. ඒ වගේ මේ විඥාණයට ලෝභය ප්‍රගුණ කෙරුවාම විඥාණය මේ මාපොළවේ තියෙන කම්පණයට භ්‍රමණය වෙනකොට සතර දිශාවෙන් ඇතිවෙනා වූ චේතනාවලට අනුව භ්‍රමණය වෙනකොට මේ විඥාණයෙන් එළියට විසිරෙන තරංගය තුළ ඒ ලෝභයයි සිටවිල්ල බවට පත් වෙන්නේ. ඒ වගේම විඥාණයට අපි සසරේ හැමදාම ද්වේෂය ප්‍රගුණ කළාම ද්වේෂයේ මේ විඥාණය පිරීලා පවතුනාම මොනාරි පුංචි පීඩනයක් කම්පනයක් ආවම ඒ විඥානයේ භ්‍රමණ වෙලා තරංගයක් නිස්පාදනය කරනකොට ඒ නිස්පාදිත චිත්ත වීතිය සම්පූර්ණ ද්වේෂසාගත එකක්. ඒ වගේම තමයි අපි මේ නාම රූප දියා බලලා රාගයේ වැඩුවාම රාගයෙන් ගොඩාක් පුරෝලා තිබ්බාම මොනම නාම රූපේ දැක්කත් අපේ විඥාණයෙන් ඇතිවෙන සිටිවිල්ල රාගසාගත එකක්. එනං මේ දීගංවා අස්සසාමීති සික්කති කියන තථාගතයන් වහන්සේගේ කමඨාන ආරම් බලනකොට අපේ විඥානයේ තැම්පතු වලට අනුව පමණයි අපට පේන්නේ. එනං වඩු වැඩ හොඳට දන්න කෙනෙකුට ගහක් පෙන්වුවාම එයා කියනවා මේකේ හොඳ ලස්සන අල්මාරියක් හදන්න පුළුවන්, ධර්මාසනයක් හදන්න පුළුවන්, කවිචියක් හදන්න පුළුවන් කියලා එයා කියනවා. හේතුව එයාට ගහ පේන්නේ නැහැ, එයාට බඩමුට්ටු පේනවා. ඒ වගේම තමයි ගස් කපන කෙනෙක් ගෙන්නලා මේ ගාදියා බලන්න කිව්වාම එයාට කවිචිය පේන්නේත් නැහැ, අල්මාරිය පේන්නේත් නැහැ. එයා කියනවා දෙකේ දෙකේ ලී මෙච්චරයි, ලෑලි අඩි මෙච්චරයි, බාල්ක මෙච්චරයි කියලා. එයාට ලී ටික විතරයි පෙනිලා තියෙන්නේ. එහෙනම් දරපලන මිනිස්සේ ගෙනල්ලා එයාට මේ ගා පෙන්නලා මොනවද හිතන්නේ කියලා ඇහුවාම දරෝණ්ඩර 25ක් විතර කපන්න පුළුවන් හොඳල විශාල ගසක් කියලා කියනවා. එයාට දර විතරයි පෙනිලා තියෙන්නේ. තාපසේ ගෙනල්ලා මේ ගාදියා බලලා මොනවද පේන්නේ කියලා බැලුවාම කියනවා මට ලස්සන අලංකාර කුටියක් හම්බුණා, ඉසට සෙවණ හම්බුණා, ඒත්තු වෙන්න බිත්ති හම්බුණා, පින්ඩපාතේ කරගෙන ජීවිත කාලෙම වැඩවාසය කරන්න මට අලංකාර කුටියක් හම්බ වුණා, ස්වභාව ධර්මයක් හම්බුණා කියලා එයා සන්තෝෂ වෙනවා. එහෙනම් තම තමන්ගේ ඇස්වලට විවිධාකාර විදිහට මේ නාම රූප පේන්නේ නාම රූප එදා ඉඳලා හදවෙනතම් එකම නාම රූපෙමයි. ඒ නාම රූපේ වෙනස් වෙන්නේ නැහැ. මේ විඥානයේ තියෙන අඩුපාඩු වලට අනුව ධර්මතාවයට අනුව මේ නාම රූප වෙනස් වෙලා පේනවා. එකම මිනිසෙක අම්මා වගේ පේන්නත්, එකම මිනිසෙක දායිකාව වශයෙන් පේන්නත්, එකම මිනිසෙක්ම අපට රාගයෙන් පේන්නත්, මොකද්ද තියෙන ප්‍රශ්නය? මිනිසුන්ගේ නෙමෙයි ප්‍රශ්නය, අපි දකින ඇස්වල ප්‍රශ්නය. එහෙනම් චක්කු ප්‍රසාදය අපි මේ ඇස් දෙකෙන් බලන හැමදේම මොන ආකාරයටද බැලුවේ, ඒ හැම පරාවර්තයෙන්ම එකතු වෙච්ච තරංග වලින් මේ චක්කුව පිටිපස්සෙන් ඇතිවෙනවා ප්‍රසාදය කියලා එකක්, මොම්පෙලි ඇටයක් පමණ ප්‍රමාණයක්. එහෙනම් ඒ ප්‍රසාදයේ තියෙන කම්පණයට අනුව අපට ඒ විදිහටම මේ ලෝකෙදී ආ දකින්න සිද්ධ වෙනවා. එහෙනම් සෝත ප්‍රසාදය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි මේ කන් දෙකට ආගන්නා වූ හැම දෙයක්ම මොන විදියටද තේරුම් ගත්තේ, කුමන ආකාරයටද ආගත්තේ, ඒ හැම දෙයක්ම මේ සෝත ප්‍රසාදයේ ඒ කර්මයක් වශයෙන් තැම්පත් වෙලා කියනවා. එහෙනම් අපි කතා කරනකොට මොන වගේ කතකතා කතා කළාද, පසුනා පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප කතා කළාද, දෙතිස් වචන කතා කළාද, මේ හැම දෙයක් තුළින්ම කර්මය නිර්මාණය වෙලා ජීවා ප්‍රසාදය තුළ ඒක කර්මයක් වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් කායික වශයෙන් අපි මොන විදියටද ඇසුරනේ? ඉතුවක්කාරකමෙන්, ආංකාරයෙන්, උඩඟුකමෙන් ඇසුරනාද? තාපසේක වගේ සීලානුකූලව තැම්පත්ව ඉතියද? ඒකට අනුව පොට්ටබ්බ ප්‍රසාදය තුළ කර්මය තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් අපේ ඇසෙන් අපට ඕන විදියට බලන්න බෑ. අපි එකතු කරලා තියෙන කර්මයට අනුවයි අපට පේන්නේ. අපට ඕන විදියට අපේ කන් වලින් ශ්‍රවණය කරන්න බෑ. අපි කර්මයේ වශයෙන් එකතු කරලා තියෙන විදියටයි අපට ඇයෙන්නේ. අපි මොනම දේ කතා කරන්න, ධාර්මිකව කතා කරන්න උත්සාහ කළාට වැඩක් නෑ. අපි සසරේ මොනවද කතා කරලා තියෙන්නේ වැඩිපුර ඒකට අනුව තමයි වචන කියවෙන්නේ. කොච්චර සංවර වෙලා දඟල් දාලා ගැටගාලා තිබුණත් එයා දඟලනවා, කලබල වෙනවා. හේතුව මේ පොට්ටබ්බ ප්‍රසාදය නිර්මාණය කරගෙන තියෙන්නේ මොන වගේ කර්ම වලින්ද? ඒකට අනුව තමයි කායික චර්යාව ඇති වෙන්නේ. එහෙනම් මනෝසංචේත ප්‍රසාදය කියලා කියන මේ විඥානයේ තැම්පතු අරන් බලනකොට මොනවද වැඩිපුර තැම්පත් කරලා තියෙන්නේ? මේ නාම රූප පිළිබඳව කොයි ආකාරයට දෙයක් කල්පනා කරලා තින්නේ සංසාරේ ඒ විදියට තමයි එයාට චෛතසික පාළ වෙන්නේ එහෙනම් අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අය තුලින් අපි ප්‍රසාදයන් මේ වෙනකොට අදලා ඉවරයි කර්ම හයක් අදලා ඉවරයි පේන කර්මය ඇයෙන කර්මය දැනෙන කර්මය ඇඟෙන කර්මය සිතන කර්මය කියන මේ කර්ම හය දැනටමත් අදාගෙන සලායතන තුලින් ප්‍රසාදයන් අයක් ඇතුව තමයි දැන් අපි මිනිසක් භවයට පත් වෙලා තියෙන්නේ තථාගතයන් වහන්සේ මේක සම්මා සම්බුද්ධත්ව ඥාණයෙන් දැකලා මේ ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවක් පාල වුණා මේ ලෝක සත්‍යයට මේ සසර දුක නිවා ගන්න විමුක්තියට පත් වෙන්න උදව් කරගන්න ඕනේ කියන අදහසෙන් උන්වහන්සේ දේශනා කරනවා මේ කිසිම තැන්පතුවක් අපට අයින් කරන්න බෑ රාතන් වහන්සේලා රාත් බෝධියට පත් වෙලා විශාල ප්‍රමාණයකින් දාන වළඳලා තියෙනවා රාතන් වහන්සේලා වක්කණයෙන් පැනලා තියෙනවා රාතන් වහන්සේලා වසලයා මේ හෙන්න කියලා අසංවර ලෙස කතා කරලා තියෙනවා එහෙනම් මේ විදිහට බැලුවාම පුරුද්ද ලොකුනම් ඒක නැති කරන්න බෑ එහෙනම් මේ ආයතන අය තුල අපි කොහොමද මේ නාම රූපත් එක්ක ගනුදෙනු කළේ කොයි ආකාරයටද මේ නාම රූපත් එක්ක ජීවත් උනේ ඒ ආකාරයට කර්මය මේ වෙනකොටත් නිර්මාණය වෙලා ඉමිකාරත්වය අපට ලැබිලා එහෙනම් මේ ධර්මතාවය අපට වෙනස් කරන්න බෑ එක දෙයක් වෙනස් කරන්න පුළුවන් මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට සීය පීඨවන එක ඒක තමයි දීගංවා අස්සසාමීති සික්කති කියන තථාගත පණිවිඩයෙන් දේශනා කරන්නේ දැක්කාම දැක්ක දේ දීර්ඝ කාලිනව පවතිනව නම් කිසිම සැකයක් නැතුව දැනගන්න මේක කල්ැතුව තියෙන තැම්පතුවක් ඒ තැම්පතුව තියෙන නිසා තමයි මතකේ රැඳීම වැඩි වුණේ දැන් බලන්න යම්කිසි කෙනෙකුට අපි කවදාවත් ආපු නැති සින්දුවක් දැම්මාම ඒ සින්දුවට මතකෙකින් නැහැ. හැබැයි සින්දුව දහස් වාරයක් අහලා තිබුණාම ඒ සින්දුව දානකොට ඒ සින්දුවත් එක්ක එයත් ගායනා කරනවා හේතුව ඒ මතකයේ ඇතුලේ තියෙනවා ඒක යාට ප්‍රත්‍යක්ෂ වෙලා. එහෙනම් ගොඩාක් ආපු ජාතක කතාවක් නැවත දේශනා කරනකොට ඒ දේශකයන්න් වහන්සේටත් වඩා ශ්‍රවණය කරන කට්ටිය දන්නවා ඊළඟට මට්ට කුණ්ඩලීට වෙන්න යන්නේ මේකයි අදින්න පොබ්බොබ්බග බමුණාට වෙන්න යන්නේ මේකයි කතන්දරේ අවසානයේ මේකයි කියලා කල්ැතුව දන්නවා එහෙනම් අපිට පේන හැම දෙයක් තුලින්ම වැඩිපුර සමහර දේවල් රැඳෙනවා නම් ඒ කියන්නේ ඒ දේවල් වැඩිපුර අපි බලලා කායේ කාය අනුපස්සේ විහෙරති කය තුලින් ඇතිවෙනා වූ මේ ධර්මතාවය සිතේ ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තමයි යම්කිසි වස්තුවක් විහා දකිනකොට ලෝභය ඇතිවෙනවා නම් මේ ඇස් දෙකෙන් වැඩිපුර මේ සංසාරේ දැකලා තින්නේ ලෝභ සාගතව ඒ නිසා ලෝභයෙන් පේනවා ලෝභයේ වැඩිපුර මේකේ තැම්පත් වෙලා කියන එක තේරුම් අරගෙන ලෝභය හදා ගන්න. යම්කිසි වස්තුවක් දකිනකොට තරහා යනවා නම් වහාම කිපෙනවා නම් මේ ලෝකයේ සෑම නාම රූප වස්තුවක්ම අපි ద్వේෂයෙන් බලලා තිනවා ద్వේෂයේ වැඩිපුර තැම්පත් වෙලා ඒ නිසා ద్వේෂ සාගත ලෙස මේ දේවල් පේනවා දකින දකිනම නාමයක් රූපයක්ම රාගයෙන් පේනවා නම් හැම භවයක් ගානෙම රාගය ප්‍රගුණ කරලා රාගය මේකේ පුරවලා ඒ නිසා හැමදේම රාගයෙන් පේනවා ඒ අඩුව හදා ගන්න එහෙනම් අපට හැයෙන දේවල් ඒ වගේම හැයෙනකොට තරහා යනවා නම් එහෙනම් මේ ඇයෙන දේවල් තුලින් තරහෙන් අපි දිනුන වෙලා තියෙනවා ద్వේෂයේ ප්‍රගුණ කරලා තියෙනවා ඒ නිසා හැමදේම ద్వේෂ සාගත පණිවිඩයක් වශයෙන් ඇයෙනවා එහෙනම් හැම දෙයක්ම ධර්මානුකූල ශ්‍රවණය කරලා කුරුල්ලන්ගේ සද්දවලට කැළඹෙන්නේ නැහැ රිලවුන්ගේ සද්දවලට කැළඹෙන්නේ නැහැ උලන් සද්දවලට කැළඹෙන්නේ නැහැ හේතුව සද්දේ ස්වභාව ධර්මයාගේ එක කොටසක් ඒගොල්ලන්ගේ දේපලක් ඒගොල්ලෝ ඕන විදියට සද්ද නිර්මාණය කරනවා ඒවට ඇලෙන්නේ නැතුව ගැටීමෙන් තොරව ඉන්න එක තමයි මගේ වගකීම එහෙනම් මම තාපසේක වශයෙන් සද්ද වලට උඩපණින් නැතුව කෑ ගන්න නැතුව මගේ විඥාණය මම පරිසම් කරගන්න දක්ෂණං මම මේ විදියට සද්ද වලට කැළඹෙන්නේ නැතුව ධර්මානුකූලව ශ්‍රවණය කරනවා නම් කුරුල්ලෝ කෑ ගන්නකොට මගේ භාවනාව කැඩෙනවා කුරුල්ලෝ නිසා මගේ සංවරභාවය නැති වෙනවා මං කලබල වෙනවා කුරුල්ලෙකුට පුළුවන්කම තියෙනවන්නේ මාව කලඹවන්න කුරුල්ලෙකුට පුළුවන්කම තියෙනවන්නේ මාව තරහා ගසන්න එහෙනම් මිනිස්සෙක් ඇවිල්ලා මට කැත විදියට බැන්නානම් මොන විදියට මං කැළඹෙයිද මිනිමරුවෙක් වෙනවා කියන එකත් සැකයක් නැතුව විශ්වාස කරන්න පුළුවන් එහෙනම් මේ කුරුල්ලන්ගේ සද්දවලට මා මේ තරම් කැළඹෙනවා නම් මේ සත්තුන්ගේ සද්දවලට මම මේ තරම් බය වෙනවා නම් මේ සුළඟට තියෙන සද්දවලට මට මේ තරම් තරහා යනවා නම් මගේ අඩුපාඩු කොච්චරද කියලා හිතලා මේ ස්වභාව ධර්මයා මේ සද්දවලට යා එකඟ වෙලා අනුමත කරගෙන එයාගේ අඩුපාඩු හදා ගන්නවා නම් ද්වේෂය අට ගන්න නොදෙනවා නම් ලෝභය අට ගන්න නොදෙනවා නම් මේ සබ්දය තුලින් එයා ධර්මයේ පමනක් ඉතනවා නම් මේ සබ්දය නිසා තමන්ගේ අඩුපාඩු මතුවෙනවා ඒ සෑම අඩුපාඩුවක්ම තේරුම් අරගෙන මේ සබ්ද ඇති කරපු කුරුල්ලන්ට ඒ සත්තුන්ට සාදුකාර දීලා පින් අනුමෝදන් කරනවා නම් ඕගොල්ලෝ ගොඩාක් විශාල පිනක් කරගත්තා. ඕගොල්ලන්ගේ සබ්දේ නිසා මට තරහා යන බව මම තේරුම් ගත්තා. ඕගොල්ලන්ගේ මීරි හඬට මම වහල් වුණා, මම වසී වුණා, ලෝභය ඇති කරගත්තා. මාතුල ලෝභයේ තියෙන බව තේරුම් කරලා දුන්නාට ගොඩාක් පින් කියලා මේ කුරුල්ලන්ගේ සත්තුන්ගේ සබ්දවලට පින් දීදී අඩුව හදනවා නම් එයා ශ්‍රවණය කරලා තින්නේ ධර්මයේ පමණයි. ධර්මානුකූල හැම දෙයක්ම ශ්‍රවණය කළා. ඒ උත්තමයා කොයාර තැනක ඉපදුනාම මිනිස්සු ඕගාල බයිනවා, නින්දා අපාස කරනවා, එයා ඉනාවෙවි ආගෙන ඉන්නවා. මිනිස්සෙක් ඇවිල්ලා ආනවා, ස්වාමිනී පින්වත් ස්වාමිනී ඔබ වහන්සේට මේ තරම් නින්දා අපාස කරනවා, ඔබ වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ ඇයි කියලා කියනකොට එයා කියන උත්තරේ තමයි ඒ මිනිස්සු බයිනවා, ඒ මිනිස්සුන්ගේ අයිතියක් තියෙනවා බයින්න, හැබැයි බැනුන් ආගන්න කියලා ඒගොල්ලෝ දෑත් දීලා මට ආරාධනා කළේ නැහැ. ඒගොල්ලෝ මට ඉස්සල්ලාම ඇවිල්ලා ස්වාමිනී අපි කැපකතා වලින් ඔබ වහන්සේට සංග්‍රහ කරනවා, මේ දාණය මේ ශබ්ද පූජා ඔබ වහන්සේ පිළිගන්න, අනුකම්පා කරලා මේක ගන්න කියලා දෑත් දීලා ආරාධනා කළා නම් මම මේ සෑම බැනුමක්ම ආගන්නවා. අවසරයක් නැතුව ආගත්තොත් අදින්නා දාන ශික්ෂාපදයට අහුවෙනවා. ඒ නිසා මට ඇයෙන්නේ නැහැ, ඇයෙන බව මන් දන්නේ නැහැ. ඒක මට හදාල එකක් නෙමෙයි. ආරාධනාවකින් තොරව කිසිම දෙයක් භික්ෂුවක් ශ්‍රමණයෙක් පිළිගන්නේ නැහැ කියලා කියනවා. අන්න බලන්න එයාගේ ශ්‍රෝත ප්‍රසාදය මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා, එයාට ඇයෙන ශබ්දය මොනතරම් ධර්මානුකූලද කියලා. නමුත් අපට ඇයෙන පරුසා වාච්‍ය, පිසුනා වාච්‍ය, සම්පප්පලාප මොනතරම් අපේ කරගෙන තියෙනවද? අසුවලා මට මේම දොස් කිව්වා, අසුවලා මේම මට නින්දා අපාස කළා කියලා අපි කියනවා. ඒ පුද්ගලයා ඇවිල්ලා මම නින්දා අපාස කරපු කැත්ත, ඒ නින්දා අපාස ආගන්න ඔබ වහන්සේ මගෙන් අවසරය ගත්තද? ඔබ වහන්සේට මං ආගන්න කිව්වද? කාගෙන් ආලද ඔබ වහන්සේක ආගත්තේ කියලා ඇහුවාම අපට පොළොව පලාගෙන යන්න ඉතනවා. හේතුව අපේ වරදේ විපතක මාත මාත්පලා යානි සංසදායකයි. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අපට ඇයෙනවා, ආගන්න අපට අවසරේ තියෙනවද කියන එක පිළිබඳව සීය පීටවන්න ඕනේ. මේ ලෝකේ හැම දෙයක්ම අපට පේනවා, බලන්න අවසරේ ගත්තද කියන එක පිළිබඳව සීය පීටන්න ඕනේ. අපි දන්න භාෂාවෙන් ඕනතරම් වචන අපට කතා කරන්න පුළුවන්, අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක මගේ නිවීමට එකඟද, මගේ විමුක්තියට එකඟද, මායන නිර්වාණ මාර්ගයට පටහැනිද, එකඟතාවයෙන් යුක්තද කියන එක නිතරම කල්පනා කරලා බලන්න ඕනේ. නිවනට එකඟතාවයේ තියෙන කාරණා විතරක් කතා කරන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ කයෙන් ගත්තාම තමන්ගේ චර්යාව නිවනට එකඟද, තමන්ගේ චර්යාව තුළින් ඇතිවෙන්නා වූ ක්‍රියාකලාපෙන් කැඩෙන්නේ මොන සිල්ද? එහෙනම් ඒ සීලය තමයි ඕනවට වඩා මේ ලෝකේ කඩලා තියෙන්නේ. ඒක තමයි පොට්ටබ්බ ප්‍රසාදය තුළ තැම්පත් වෙලා තියෙන්නේ. මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මෝතා ගානේ, තප්පරය ගානේ, ඇසකන දිව නාසය සමසිත මේ සෑම පංචකාම පිනවන වස්තුත් එක්ක ගනුදෙනු කරනකොට තමන් තුළ ඇතිවෙන්නේ මොන අඩුපාඩුවද? ඒක තමයි වැඩිපුරම තියෙන අඩුව. ඒක ඉස්සෙල්ලාම අදා ගන්න ඕනේ. ඊළඟට තියෙන අඩුව මොනවද? ඒක තමයි අඩුවෙන් කරගත්ත අඩුව, එකතු කරපු අඩුව. ඒකත් අදා ගන්න ඕනේ. ඊළඟට තියෙන්නේ මොන වගේ අඩුවක්ද? ඒකත් අදා ගන්නට ඕනේ. ඊළඟට පවතිනා වූ සියුම් අඩුව මොනවද? ඒකත් අදා ගන්නට ඕනේ. මේ විදියට ලොකු තුවාලට ඉසලා බේත් දාලා, මධ්‍යම ප්‍රමාණයේ තුවාල වලට බේත් දාලා, අන්තිමට සියුම් තුවාල වලටත් බේත් දානවා. දැන් බේත් මොකවත් දාන්න තුවාල නැහැ. ඔක්කොම සනීපයි. ඇඟපතේ වේදනාවට බේත් දානවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඇඟපතේ වේදනාවට බේත් දානවා. මේ කකුලක් කපන්න තරම් මේ තුවාලේ පැසවලා ඒකට බේත් දාන්නේ නැහැ. එහෙනම් පටවි මට්ටමේ තියෙන අඩුපාඩු හදා ගන්නට ඕනේ. ආපෝ මට්ටමේ තියෙන අඩුපාඩු අදා ගන්නට ඕනේ. වායෝ මට්ටමේ වචනවල තියෙන අඩුපාඩු අදා ගන්නට ඕනේ. අවසාන වශයෙන් චේතනාවලින් නිර්මාණය වෙන අඩුපාඩු හදා ගන්නට ඕනේ. මේ විදියට මට්ටම් අතරකින් අඩුපාඩු හදා ගන්නවා නම් ඒකාන්ත වශයෙන්ම අපි යන මාර්ගයේ නිවැරදි, අපි තුළ ගුණධර්ම වැඩෙනවා කියන එක ඒකාන්ත වශයෙන්ම සත්‍යයි. එහෙනම් සතර සටිපට්ඨානේ කායානුපස්සනාවේ සතරවෙනි කමඨාන තවත් ගැඹුරින් දකිනකොට මේ දැකපු දේවල් මතක තියාගෙන ඉන්න නිසා දීගං වා අස්සසාමීති සික්කති කියන ඒ ධර්මතාවය අපි තුල ඇට අරගෙන දැක්කොත් දැක්ක පමණයි කියලා ඒ තප්පරේ මේක අත්හරින්න ඒක මතක තියාගෙන ඉන්න තාක්කල් අසුවලා මේම කළා අසුවලා එම කරන එක මං දැක්කා කියලා මතක් වෙන්න කර්මය පොලි වෙලා ඒ පොලි වලට වැල් පොලි හැදෙනවා ඒ වගේම තමයි අසුවලා මේම මට නිନ୍ଦා අපාස කළා අසුවලා මට මේම ප්‍රශංසා ගෞරව කළා ප්‍රශංසා ගෞරවය තුලින් ලෝභය වැඩෙනවා නිନ୍ଦා අපාසය තුලින් ද්වේෂය වැඩෙනවා දෙකෙන් කෝක මතක තියාගෙන අසුවලා මේම කිව්වා අසුවලා මේම ප්‍රකාශ කළා කියලා මතක් කරන්න කර්මය පොලි වෙනවා ඒ පොලියට පොලි හැදිලා වැල් පොලි හැදෙනවා එහෙනම් කතා කරන දේවල් පරිස්සමෙන් කතා කරන්න ගොඩාක් සිතලා බලන්න අවශ්‍ය දේ සුදුසු දේ සීමා කරලා සුදුසු වචන වලින් ඒ වාක්‍ය තනලා එහෙම කතා කරන්නට ඕනේ සුභාසිතාචේ ආවාචා කියන ධර්මතාවය එතකොටයි සම්පූර්ණ වෙන්නේ අපට ඕන විදිහට ඉතුවක්කාරකමින් ඇසිරෙන්න පුළුවන් අපට ඕන විදිහට මාන්නයෙන් උඩඟුයෙන් කටයුතු කරන්න පුළුවන් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයට එකඟද මේ සම්බුද්ධ ශාසනයේ සමාජිකයෙක් වශයෙන් මා මේ කරන කටයුත්ත එකඟද මගේ නිවීමට විමුක්තියට මේක එකඟද කියලා කල්පනා කරලා බලනකොට එහෙම එකඟතාවයක් නැත්නම් අපේ ඇසිරීම රටාවල චර්යාව අපි හදාගන්නට ඕනේ ඒකේ චර්යාව විනයානුකූලව අදාගන්නට ඕනේ එහෙනම් අපි දකින දේවල් අයන දේවල් පේන දේවල් ඇඟෙන දේවල් සිතන දේවල් දීර්ඝ කාලීනයක් මතක තියාගෙන නැවත නැවත මෙනෙහි කරලා ඒක මහා පරිමාණ කර්මයක් කරන නිසා තමයි දීගං වා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේම තමයි අපි දැකපු දේවල් ඒ සැනෙම මේ හැම දෙයක්ම නාම රූපයක්ම කමඨාණක් වශයෙන් පවතිනවා මගේ ලෝභ දේශ මොහ හදන්න තමයි මෙච්චර නාම රූප මේක නිර්මාණය වෙලා තියෙන්නේ ගස්කොළන් මට පේන්නේ නැහැ මට කමඨාම් පේනවා ලෝක සත්වයෝ මට පේන්නේ නැහැ මට කමඨාම් පේනවා ඇයි හොඳ මිනිස්සු දකින්නකොට මං ලෝභ වෙනවා බැඳෙනවා සෙනෙහස වෙනවා ඒ වගේම නරක මිනිස්සු දකින්නකොට අසත්පුරුෂය දකින්නකොට කැළඹෙනවා වෛරය ඇති කරගන්නවා එහෙනම් මිනිස්සු ඇති වෙලා තියෙන්නේ අපට අඩුපාඩු ඇති කරන්න නෙමෙයි අපේ අඩුපාඩු තේරුම් අරගෙන කමඨානකට පාවිච්චි කරන්න එහෙනම් මේ සියලෝම නාම රූප මට ලැබිච්ච කමඨාන් මා ඉපදිච්ච මේ මිනිසත් භවයේ අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මට උදව් කරන්න මේ තරම් කමඨාන් නිර්මාණය වෙලා මේ තරම් ධර්මතාවයන් නිර්මාණය වෙලා එහෙනම් හදින්දලා දීගං වා අස්සසාමීති සික්කති කියන කායේ කායානුපස්සී විරති කියන තථාගත පණිවිඩයට අනුව සෑම දෙයක්ම අපි බලමු හාගමු කතා කරමු ඇසිරෙමු හැබැයි එකක්වත් තප්පර පාට වඩා රැඳෙන්න බෑ ඒවා මතකයේ තැම්පත් වෙන්න බෑ හැම දෙයක්ම දැක්කා පමණයි ඇහුණා පමණයි දැනුණා පමණයි ඇඟුණා පමණයි සිතුණා පමණයි කියන දාරුකිරිය මාරාතන් වහන්සේ අරියත් බෝධියට පත් වෙන්න වඩපු කමඨාන මේ සතර සටිපට්ඨානයේ කායානුපස්සනාවේ කමඨාන තුලින් අපි වඩන්නට ඕනේ එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන අපේ සිතේ තැම්පත් කරගනිමු නැවත මෙනෙහි කරමු අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන මේ වස්සාන කාලය අපගේ ජීවිතයේ උතුම්ම පළනලපු කාලය වශයෙන් පත් කරගනිමු සෑම තප්පරයක් ගානේ මේ කමඨානට අනුව මේ විඥාණයට කර්ම ඇතිවෙන්න ඉඩ නොදී සෑම මොහොතක් ගානේ කර්ම නිරෝධ කරමු නිරෝධගාමිනී පටිපදාව තුළ සිටිමු සෑම කර්මයක්ම අවෝසි කර්ම වෙලා යන්න ඉඩ අරිමු මේ වස්සාන කාලය තුළ අරියත් ඵලයට පත්වලා අපි මේ භවයේ අවසාන භවයේ කරගෙන පිරිනිවන් පානට අවශ්‍ය කටයුතු මේ කමඨාණෙන් ධර්ම දේශනාවෙන් අප සියලු දෙනාටම ඉෂ්ට වේවා සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්නේ